सजीव जन्मभूमि अंकदीप विजयभूमि में अपे उदार मातृभूमि आई मातृभूमि आई
බෝවන් සෑම පදාදා දිනකම රාත්‍රී 8:15ට Planet FM 104.6 තරංග මාලාව ඔස්සේ ගුවනින් ඔබත් අපත් හමුවන නව්සීලන්තයේ ඕක්ලන්ඩ් නුවර එක්සත් ශ්‍රී ලංකා සංගම අනුග්‍රහයෙන් ඉදිරිපත් කරන ජන්මභූමි ගුවන්විදුලි වැඩසටහනට ඔබ සැමව සාදරයෙන් පිළිගන්නවා. පුරා හෝරාවක් දැනුම සහ රසස්වාදය අප ඔබ අතරට රැගෙන එන්න සූදානම්. ඔබත් සමග සම්බන්ධ වන මම නිරෝෂි අබේ සිංහා.
නිරෝෂි සමග මේ සුන්දර රාත්‍රී ඔබත් සමග එකතු වෙන මම කමිල ජීවන්ත ආයිබෝන් කියලා හැම දිනක්ම පිළිගන්නවා.
ආයිබෝන් කමිල.
ආයිබෝන් නිරෝෂි. සුන්දර බදාදා දිනේ හරියටම සතියකට පස්සේ නිරෝෂිත් මාත් අදත් පැමිණියා වෙනදා වගේම ඔබට වැදගත් වෙන විශේෂාංග කීපයක් සමග.
සාමාන්‍යයෙන් අපි වැඩසටහන පටන් ගන්නකොටම ඔබේ ජීවිතය සාර්ථක වෙන්න කියලා පුංචි සිතුවිල්ලක් ඔබේ ජීවිතයට එකතු කරනවා. අද මොන වගේ දෙයක්ද කමිල අපි කතා කරන්න සූදානම් වෙන්නේ?
නිරෝෂි, හිතන්නකෝ නිසල දියක් තියනවා කියලා. ඒකට ගලක් ගැහුවොත් මොකද වෙන්නේ? අපි එහෙම ගලකින් ගහන්න නැතුව සාමාන්‍ය විදිහට තිබ්බොත් බොහොම පැහැදිලිව අපිට පතුල හොඳට බලාගන්න පුළුවන්. ඒක යට මොන වගේ දේවල්ද තියෙන්නේ කියලා පැහැදිලිව බලාගන්න පුළුවන් නේද? අපිට පැහැදිලි ස්වරූපයක් දැක ගන්න පුළුවන්. අපේ හදවතත් හරියට ඒ වගේ නිරෝෂී. කලබල වුණොත් ඉතින් කිසිම දෙයක් හරියට හිතාගන්න බැරුව විසිරිලයි තියෙන්නේ. හැබැයි අපිට බොහොම පැහැදිලිව ටිකක් නිවිසෙන සිල්ලේ අපේ හිතගෙන හිතන්න ඉඩක් වෙන් කරගත්තොත් තියෙන ප්‍රශ්න කරදර මොනවද කියලා හොයාගෙන ගිහිල්ලා හරි අපිට හිමින් ඒ ප්‍රශ්න වලට උත්තර හොයාගෙන ජීවත් වෙන්න පුළුවන්කමක් තියෙනවා. සිත නිසල කරගෙන සසල කරගන්නේ නැතුව ජීවිතේ තියෙන ප්‍රශ්න වලට මුහුණ දෙන්න උත්සාහ කරොත් සතුටින් දවසට මුහුණ දෙන්න පුළුවන් වෙයි. සතුටින් දවසට මුහුණ දෙන්න පුළුවන් වගේම ඔබේ ජීවිතයත් එතකොට සාර්ථක වේ.
ඒ වගේම කමිල, ගොඩක් වෙලාවට අපේ හිත රිදෙන දෙයක් අපිට වුණොත්, අපි නොහිතූ දෙයක් අපේ ජීවිතේට වුණොත්, ඒ දෙයින් හුඟ දෙනෙක් හිත රිදව ගන්නවා. හැබැයි ඒ වගේ අවස්ථාවක අපි යම් පාඩමක් ඉගෙන ගන්නවා. ඒ පාඩම අපේ ජීවිතේට ජය ගන්න අපිට හරි වැදගත් කියලා මට හිතෙනවා. හැබැයි කමිල, හුඟ දෙනෙක් ඒ පාඩම ඉක්මනින් අමතක කරනවා. ඒක එහෙම නොවි මතක තියාගත්තොත් ජීවිතේට කෙනෙක් නැවතත් Taman ඉගෙන ගන්න පාඩම නිසා හිත රිදව ගන්නේ නැති වෙයි. සොඳුරු ජීවිතයකට අවශ්‍ය කරන වටපිටාව හදා ගන්න එක හොඳ අවස්ථාවක් වෙයි. ජීවිතය තුල කෙනෙකුට ඇතිවන වැරදි සාමාන්‍ය දෙයක්. අපිට වරදින්නේ කොතනද කියලා අපි කලින් දන්නේ නැහැනේ. ඉදිරියට එහෙම නොවෙන්න වටපිටාවක් හදා ගන්න ඕනේ නම් වැරදි කියලා කියන්නේ කෙනෙකුට හොඳ පාඩමක්. ඉතිහාසය කියලා කියන්නේ හොඳ ගුරුවරයෙක්. අනාගතයට හොඳ පාඩම් අරන් එන. එහෙමනම් මේ දේවලුත් එක්ක අද අපි වැඩසටහන ආරම්භ කරන්න තමයි සූදානම් වෙන්නේ.
ඔබ නෙතට එවි මගේ නෙතද සදා සොයයි සේව මගේ
සාකච්ඡා විශේෂාංගය තුලින් පසුගිය වැඩසටහනක කතා බහ කළා හදිසි අනතුරු පිළිබඳව. කොහොමද හදිසි අනතුරක් වළකාගන්නේ? හදිසි අනතුරක් සිදු වුණොත් මොනවාද වහා කළ යුත්තේ කියලා. අපිට ඒ පිළිබඳව කතා බහ කරන්න තව බොහෝ දේ ඉතුරු වෙලා තියෙනවා නේද?
ඔව් කමිල. හදිසි අනතුරු කියන්නේ මොනවද? ඒ සඳහා ක්ෂණිකව සිදු කළ යුතු ප්‍රතිකාර මොනවද යන දේ පිළිබඳව ඔබව අපි දැනුවත් කරන්න අපි ඒ පිළිබඳව කතා කරා. ඉතින් මේ පිළිබඳව කතා කරන්න තවත් ගොඩාක් දේවල් ඉතුරු වෙලා තිබ්බා. ඉතින් අද දවසේදීත් අපි මේ සූදානම් වෙන්නේ හදිසි අනතුරු සඳහා හදිසි ප්‍රතිකාර සම්බන්ධයෙන් ඔබව දැනුවත් කරන්න. මේ පිළිබඳව කතා බහ කරන්න ඔබව දැනුවත් කරන්න අද දවසේදීත් අපිත් සමග එකතු වෙන්නේ උමන්දා ගණේගොඩ මහත්මිය, ශ්‍රී ලංකා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ණී හෙදහා මව්වැමෙ ශාස්ත්‍ර දෙපාර්තමේන්තුවෙන්. කුඩා දරුවන් ගැන අපි කතා කළොත් උමංග මහත්මිය විශේෂයෙන්ම අහන්න කැමති කුඩා කාලයේදී විවිධ අනතුරු වලට ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වෙනවා. විශේෂයෙන්ම විවිධ දේවල් හිරවීම්, ඒ වගේම නිතර වැටීම් නිසා ඔළුව වැදීම් වගේ මෙවැනි අවස්ථාවන් වලදී අපි කළ යුතු දේවල් මොනවාද, කොහොමද අපි කුඩා දරුවන්ව මේ දේවල් වලින් රැකබලා ගන්නේ කියන එක මම අහන්න කැමතියි.
ඔව් නිරෝෂි, ඇත්තටම කුඩා දරුවන්ට සිද්ධ වෙන අනතුරු ගැන කතා කළොත් එහෙම බොහෝමයක් වෙලාවට දරුවෝ මේ අනතුරු වලට ලක් වෙන්නට පුළුවන් ප්‍රවණතාවය වැඩි. ඒගොල්ලෝ ඉන්න වයසත් එක්ක ඒගොල්ලෝ ගොඩාක් වෙලාවට ඉන්නේ කුඩා දරුවෝ අලුත් දේවල් ට්‍රයි කරන්න. ඒ කියන්නේ ඒගොල්ලෝ ගොඩාක් ඉන්නේ කුතුහලේ. ඒගොල්ලන්ට අනතුරක් වෙන්නට පුළුවන් කියන අදහස නැහැ. අනිත් එක ඒගොල්ලන්ට තියෙන කුතුහලය නිසා ඒගොල්ලෝ ගොඩාක් දේවල් ට්‍රයි කරලා බලන, උත්සාහ කරලා බලන, අල්ලලා බලන, සමහරක් වෙලාවට කටේ දාගෙන බලන, සමහරක් වෙලාවට ඒක නැගලා බලන, සමහරක් වෙලාවට එයාලගේ වැඩිහිටියෝ කරන දේවල් දැකලා ඒ දේවල් කරලා බලන. අන්න ඒ තත්වයට කුඩා දරුවෝ පත් වෙනවා. මොකද එයාලගේ ඒ තියෙන වයසත් එක්ක ඒගොල්ලන්ගේ වර්ධන අවධියත් එක්ක මොළයේ සිද්ධ වෙන ඒ වර්ධනය සහ ඒ අදාළ අපේ ශාරීරික දේවලුත් එක ඒක කුඩා දරුවන්ට ස්වභාවයෙන්ම එන ලක්ෂණයක්. අනිත් එක කුඩා දරුවන් හරි පොඩි ඇත්තටම එතකොට ඒගොල්ලන්ට තවත් වෙන ඒගොල්ලන්ට ඉක්මනට පහසුවෙන් ඔය එක එක අස්සවල් වලට යන්න පුළුවන්, පොඩි පොඩි දේවල් වලට ඇඟිලි ගහන්න පුළුවන්. එතකොට අපිට වඩා සමහරක් වෙලාවට ඒගොල්ලන්ට ඒ අනතුරුදායක තැන්වලට යන්නට පුළුවන් හැකියාවත් බොහොමයක් වැඩි. ඒ නිසා ඇත්තටම කුඩා දරුවන් නිවසේදී හෝ වේවා වෙනත් තැනකදී හෝ වේවා අනතුරු වලට ලක් වෙන්නට තියෙන ප්‍රවණතාවය ගොඩක් වැඩි. අපිට හැමතිස්සෙම වගේ හැම නිතරම අපි දෙමාපියන් වශයෙන් ඒ වගේම අපි වැඩිහිටියෝ වශයෙන් කුඩා දරුවන් ගැවසෙන ස්ථානයක් නම් අපි බොහෝම අවධානයෙන් සිටින්නට අවශ්‍ය වෙනවා. මොකද මේගොල්ලන් අපිට කරන දේවල් අර අපි කියන ප්‍රෙඩික්ට් කරන්න බෑ, අපිට හිතා ගන්න බෑ සමහරක් වෙලාවට මොකද කරන්න කියන එක. ඒ නිසා අපි කුඩා දරුවන්ට ඒ ගැළපෙන විදිහට එයාලගේ වයස සීමාවන් වල හැටියට අපි නිවසේ අපේ වටපිටාව සකස් කරන එක, එතකොට ඒගොල්ලෝ වෙනුවෙන් අවධානය යොමු කරන එක, එතකොට අපිට ආරක්ෂිත මෙවලම් තියනවා නම් ඒ අදාළ ආරක්ෂිත මෙවලම් භාවිතා කරන එක, ඒ හැම දෙයක්ම අපි සැලකිලිමත් විය යුතු කාරණා වෙනවා. ඒ වගේම ඒ දරුවන්ට ඒ දේවල් අදාළ දේවල් එයාලට තේරෙන ආකාරයෙන් කියලා දෙන එක, ඒ වගේම වැඩිහිටියෝ වශයෙන්ුත් අපි හැමතිස්සෙම දැනුවත් වෙලා ඉන්න එක, යම් කිසි දෙයක් වුණොත් අපි මොකක්ද කළ යුත්තේ කියන එක ගැන, අන්න ඔය වගේ දේවල් ගැන දෙමාපියන් වශයෙන් වැඩිහිටියන් වශයෙන් දැනගෙන සිටීමත් බොහෝමයක්ම වැදගත් වෙනවා. එතකොට නිරෝෂි කිව්වා වගේ ඒගොල්ලන්ට මොනවා හරි දෙයක් හිර වුණොත් සමහරකට ඇත්තටම අපි වැඩ කරනකොටත් බොහෝමයක් අනතුරු වලට ලක් වෙච්ච දරුවන් හම්බ වෙලා තියෙනවා. සමහරකට කාසි, එතකොට සමහරක් වෙලාට කේක පබළු වර්ග, ඒ වගේ දේවල් හිර කරගෙන සමහරක් වෙලාට ගිලලා අමාරු වෙලා ගොඩාක් බොහෝමයක් වෙලාවල් වලට දෙමාපියන් මොකද කරන්නේ, රෝහලට හරි නැත්නම් එක්ක කලබල වෙලා කෑ ගහන අවස්ථාවන් වලට අපි මූණ පාලා තියෙනවා. මේ වගේ තැනකදී වුණොත් මේ වගේ දෙයක් වුණොත් අපි මොකද කළ යුත්තේ? ඇත්තටම කළ යුතු දේවල් ඒ දරුවගේ වයසත් එක්ක අපිට සැලකිලිමත් වෙන්නට වෙනවා. මොකද ඒ අදාළ ක්‍රියාමාර්ගයන් වලට යන එක ඒ දරුවන්ගේ වයසත් එක්ක අපිට වෙනස් කරන්නට සිද්ධ වෙනවා. අපි පුංචිම දරුවෝ ගැන කතා කළොත්, ඒ කියන්නේ අවුරුද්දකටත් වඩා පොඩි දරුවෝ ගැන කතා කරොත් අපිට තියෙනවා නම් අපිට පැහැදිලිව පෙනෙනවා නම් ඒ දරුවට යම් කිසි දෙයක් හිර වෙලා යම් කිසි දෙයක් අපිට දකින්න හම්බ වෙන්න පුළුවන් එමත් නැත්නම් අපිට අපට පිටේති අපට තියෙන දේවල් එක්ක අපිට සමහරක් වෙලාවට තීරණය කරන්න පුළුවන් මේ දරුවා යම් කිසි දෙයක් හිර කරගෙන තමයි මේ ඉන්නේ කියලා ඒ වගේ අපි දන්නවා නම් මොකද්ද මේ වෙලා තියෙන්නේ කියන එක ගැන එහෙම දැක්ක වහාම අපි කරන්නට ඕනේ ඒක එළියට ගන්න උත්සාහ කරන එක. හැබැයි එතනදිත් ඇත්තටම අනිවාර්යයෙන්ම අපිට ප්‍රථමාධාර සහ ඒ නිවැරදිව ඒ දේවල් කරගන්නට අවශ්‍ය කරන ඒ දැනුම සහ කුසලතාවයන් තිබිය යුතුයි. මේ වගේ අවස්ථාවකක දික්බඩින්ම කරන්නට ඕනේ අපි දරුවගේ මුහුණ පහතට හිටින ආකාරයට අපේ අතේ රඳවගෙන අපේ උරපත්තට අපේ උරහිස උට අපි සාමාන්‍යයෙන් කරන්නේ පොඩි පහරවල් පහක් ප්‍රාගේ ප්‍රමාණයක් එල්ල කරනවා. එල්ල කරලා අපි බලන්නට ඕනේ හිර වෙලා තියෙන දේ අපිට උඩට ගන්නට පුළුවන්ද, ඒ දේ එළියට ආවද කියන එක ගැන. එහෙමත් නැත්නම් අපි කරන්නේ අපහො නැවත වතාවක් එයාගේ මුහුණ උඩ අතට හරවලා අපේ ඇඟිලි දෙකකින් අපේ ප්‍රධාන ඇඟිලි දෙකකින් අපි මොකද කරන්නේ අපේ පපුවේ මැද්දට පොඩි තෙරපුවමක් ඇති කරමින් ඒක ඒ අදාළ හිරවෙච්ච දේ ගන්නට උත්සාහ කරන්නට ඕනේ. හැබැයි ඒ පිළිබඳව අපිට කිසිම දැනුමක් නැත්නම් අපිට ඒ පිළිබඳව ඔබට කරගැනීමට හැකියාවක් නැත්නම් අපි නොදැන කරන්නට යන දේවල් වලින් දරුවට තවත් හානියක් වෙන්න පුළුවන්. ඒ නිසා වහාම කළ යුතු දේ වෙන්නේ ඉක්මනටම ඒ දරුවව ළඟම තියෙන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට පුළුවන් තැනකට අරගෙන යන එක. හැබැයි ඒ අරගෙන යනකම් හරි අපි ඒ දරුවගේ ශ්වසන මාර්ගයේ තියෙන අපි කියන යාවේ පේටන්සි එක කියලා, ඒ කියන්නේ හිර වෙලා නැති ගතිය ආරක්ෂා කරන්නට පුළුවන් තරම් උත්සාහ කරන්න ඕනේ. එතකොට අපි මේ පිළිබඳව යම් කිසි තුරකට හෝ දැනුවත් වෙලා සිටින එක ගොඩාක් වටිනවා. ඊටත් වඩා අවුරුද්දකට වඩා වැඩි මල් දරුවන්ට අපිට පුළුවන් අර වගේම මොනාහරි දෙයක් හිර වෙලා යා එක සමහරක් වෙලාවට කියන්න පුළුවන්. සමහරක් වෙලාවට අර වගේ අපිට වටේ පිටේ තියෙන දේවල් වලින් අපිට තීරණය කරන්න පුළුවන් යම් කිසි දෙයක් හිර වෙලා තියෙන්නේ කියලා. අපි ඒ වගේ ඒ දරුවන්ටත් කරන්නේ අපි කියන ඇබ්ඩොමිනල් ත්‍රස්ට් කියලා අපි බඩ වටේට දාලා අපි පුළුවන් තරම් ඒ හිර වෙච්ච දේ ගන්න උත්සාහ කරන්න පුළුවන් අපිට. පිටට ප්‍රහාර පොඩි ප්‍රහාර එල්ල කරනවා වගේම ඇබ්ඩොමිනල් ත්‍රස්ට් කියන මෙතඩ් එකිනුත් අපිට පුළුවන් ඒ වගේ යම් කිසි දෙයක් හිර වෙලා තියෙනවා නම් ඒ අවුරුද්දකට වඩා වැඩි මහල් දරුවන්ගේ ඒ ආකාරයට ඒ දේවල් ටික එළියට ගන්නට උත්සාහ කරන්න. මේ අවස්ථාවකදී මේ මොනෑම් කිසි හෝ අවස්ථාවකදී දරුවා කිසිම ප්‍රතිචාරයක් දක්වන්නේ නැත්නම් දරුවා හුස්ම ගන්නෙ නැත්නම් අපි අනිවාර්යෙන් කළ යුතු දේ තමයි ඒ වහාම ඉක්මනටම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ගෙන යන එක වගේම අපි ඉක්මනින්ම CPR කියන ප්‍රථමාධාර පටන් ගත යුතුයි. CPR පටන් අරගෙන ඉක්මනින්ම අපි වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඒ දරුවාව රැගෙන යන එක කළ යුතු දෙයක් වෙනවා. නිරෝෂි, ඊළඟට අහපු දේ ගැන, අතරම ඔළුව වැදුනොත් එහෙමත් නැත්නම් අපි කියන හෙඩ් ඉන්ජරි එකක් වුණොත් එහෙම අපි කරන්නට ඕනේ අතරම මූලිකම අවස්ථාවවලදී දරුවා කෙරෙහි හොඳ අවධානයකින් සිටින එක. ඒ අවශ්‍ය අදාළ තැනින් අපි දරුවා විලතට අරගෙන දරුවාව පරිස්සම් තැනක තියලා මොනාහරි අපිට අල්ලලා බලන්න පුළුවන් ඉදිමිලා තියෙනවද කියලා. ඉදිමිලා තියෙනවා වගේ නම් අපිට පුළුවන් කෝල් පැක් එකක් එහෙමත් නැත්නම් අපිට අයිස් කැට වගේ දෙයක් රෙදි කෑල්ල කොතලා අපිට ඒ ආශ්‍රිත ප්‍රදේශයෙන් තියන්න පුළුවන්. එතකොට ඉදිබුම අඩු කරගන්න අපිට ඒක ගොඩක් උදව් වෙනවා. ඒ වගේම පැය 24ක් යනකම් අපි දරුවාව හොඳ අවධානයෙන් බලා ගන්නට ඕනේ. ඒ කියන්නේ දරුවාගේ සිහිය නැති වෙනවද, සිහි මදගතියක් ඇති වෙනවද, දරුවා හැමත් නැත්නම් හරියට නිවැරදි ප්‍රතිචාර දක්වන්නේ නැත්ද, එහෙමත් නැත්නම් වමන යනවද, දරුවට නිකන් කලන්ත ගතියක් ඇති වෙනවද, සමහරක් වෙලාවට ෆිට් එක වගේ වුණත් ඇති වෙන්න පුළුවන්, සමහරක් ඔබට දැනුවත්භාවයක් තියෙනවා නම් ඔබට පුළුවන් දරුවාගේ ඇරලා බලන්න ඇස් දෙකේ තියෙන කාචයන්ගේ වෙනසක් ඔබට පේනවා නම් අන්න ඒ වගේ අවස්ථාවන් වලදී අර අවධානයෙන් සිටීමට වඩා අපි කල යුත්තේ වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දරුවව රැගෙන යන එක. එහෙමත් නැත්නම් අපි කල යුතු දේ වෙන්නේ ඔය අවධානම් ලක්ෂණ මතු වෙනවාද කියන එක ගැන වඩා අවධානය යොමු කරමින් දරුවා කෙරෙහි විශේෂ අවධානයකින් අපි දරුවව රැක බලා ගන්න එක. මීට අමතරව තවත් දරුවන්ට ඇති වෙන්න පුළුවන් අනතුරු ගැන කිව්වොත් එහෙම අපි කලින් කතා කරා වගේ කැපීම් ආශ්‍රිත අනතුරු වල වෙන්නට පුළුවන්, විදුලි සැර වැදීම් ආශ්‍රිත අනතුරු වෙන්නට පුළුවන්, සමහරක් වෙලාවට දියේ ගිලීම් ආශ්‍රිත අනතුරු උනත් වෙන්නට පුළුවන්. එවැනි අවස්ථාවකදීත් අපි කර යුතු දේ වන්නේ අදාළ ප්‍රථමාධාර දන්නේ නම් ඒ ප්‍රථමාධාර ඉක්මනින්ම ලබා දීම හෝ ඉක්මහාම ඉක්මනින් වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කර ලදරුවව යොමු කරවීම. ඉතින් මං හිතනවා දෙමාපියන් වශයෙන්ුත් වැඩිහිටියන් වශයෙන්ුත් මේ පිළිබඳව නිවැරදි දැනීමක් සහිතව ඉන්න එක අපි හැමෝටම වටින දෙයක්.
ඒ වගේම තමයි උමංග මහත්මිය තවත් දැනගත යුතු වැදගත් කරුණක් තමයි ගෙදර දොරේදී ගෘහණියක් විශේෂයෙන්ම අනතුරට ලක් වෙන්න පුළුවන්. නිවස තුරේදී යම් කැපීමක් සිදුවෙලා රුධිර වහනයක් සිදුවෙන්න පුළුවන්. ඒ වගේම තමයි ලිස්සා වැටිලා අස්ථියක් බිඳීමකට ලක් වෙන්න පුළුවන්. මේ වගේ දේවල් අපි අහලා තියෙනවා, දැකලා තියෙනවා, සමහරවිට අත්විඳලා තියෙනවා. මේ වගේ අවස්ථාවකදී මොන වගේ දේවල්ද අපි කරන්න ඕනේ?
ඔව් නිරෝෂේ, ඇත්තටම කාන්තාවන්ට නිවසේදී වෙන්න පුළුවන් සුලභම අනතුරු කීපයක් තමයි ඔයයි සඳහන් කරේ. එතනදී අපි කතා කළොත් එහෙම පළවෙනියෙන්ම කැපීමකදී යම්කිසි කුඩා හෝ ගැඹුරු කැපීමකදී අපි කළ යුතු දේවල් මොනවද කියලා අපි වහාම ක්‍රියාත්මක වෙන්නට ඕනේ එතනින් සිද්ධ වෙන ලේ ගැලීම නවත්වන එක. විශේෂයෙන්ම එක ගැඹුරු කැපීමක් නම් ඒ අවස්ථාවකදී සිදු වෙන්නට පුළුවන් ලී ගැලීම අවම කරගන්න එක තමයි අපිට වහාම කළ යුතු දේ වෙන්නේ. එතකොට අපිට එතනදී අපිට ළඟපාත තියෙන පිටිසුදු රෙදි කැඩක් හෝ එමත් නැත්නම් අපි තුළ මිලදී ගන්නට පුළුවන් හෝ අපි මිලදී ගත්ත යම් කිසි ජීවාණු හරණය කරපු බැන්ඩේජ් වගේ දේවල් තියෙනවා නම් අපිට ඒ වගේ දේවල් පාවිච්චි කරලා අපි කරන්නට ඕනේ ඒ කැපිච්ච ස්ථානය මතුපිටට ඒක තියලා පොඩි තදින් පොඩ්ඩක් ඒ ප්‍රදේශයේ හොඳට පොඩි තෙරපුමක් ලැබලා දීලා ඒ ලේ වහනේ වෙන එක නතර කරගන්න උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම හැකියාවක් තියෙනවා නම් දැන් අතක් වගේ නම් අපිට පුළුවන් හොඳම තව කළ හැකි දෙයක් තමයි අපේ හදවතට වඩා උඩට. එතකොට අර රුධිර ගමනාගමනය වෙන එක අඩු වෙනවා. ඒකත් එක්ක ලී ගැලීම අඩු කරගන්න අපිට පුළුවන්. ඒ නිසා අපේ හදවතට වඩා ඉහළට ගන්න පුළුවන් නම් මේ කැපිච්ච ස්ථානේ මං කලින් කිව්වා වගේ අත වගේ අන්න ඒකත් හොඳම ක්‍රියාමාර්ගයක් තමයි අපිට ඒ සිද්ධ වෙන ලී ගැලීම අඩු කරගන්න එක. ලේ ගැලීම අඩු කරගත්තට පස්සේ බොහොම බොහොමයක් වෙලාවට අපේ ශරීරයේ විසින්ම ඒ අවශ්‍ය දේවල් කරලා ලේ ගැලීම අඩු කරගන්නවා. ඊට පස්සේ අපේ ඊළඟ ප්‍රියමයට විය යුත්තේ ඒ කැපිච්ච ස්ථානය පිරිසිදු කරන එක. අපි තුළ අපි සතුව යම් කිසි හෝ කිසියම් හෝ පිරිසිදු කිරීමේ දියරයක් නැතිනම් අපිට පුළුවන් පිරිසිදු ජලය පාවිච්චි කරලා අපිට පේන්නට තියෙන විස බීජ එතකොට මොනාහරි කැපිලා ඒ ආශ්‍රිත ප්‍රදේශයේ ගෑවිලා තියෙනවා නම් යම් කිසි දේවල් අපිට ඒ දේවල් ඉවත් කරලා දාන්න පුළුවන්. හැබැයි මේ අවස්ථාවකදී අපේ ගෘහණියන් සහ අපේ නිවසේ ඉන්න අය කරන තවත් වැරදි වැඩක් තමයි ඔය මොනාහරි සර්ජිකල් ස්ප්‍රේ වෙන්න පුළුවන් නැත්නම් හයිඩ්‍රජන් පෙරොක්සයිඩ් වගේ දේවල් අරගෙන ඒ තුවාලේ මතට ආලේප කරනවා. ඒ වගේ දේවල් කරන්න එපා. හැබැයි ඔයාලා ගාව තියෙනවා නම් නෝමල් සේලයින් වගේ එකක්, ඒ නෝමල් සේලයින් හෝ එහෙමත් නැත්නම් පිරිසිදු ජලය වගේ තියෙනවා නම් ඒ වගේ දෙයකින් අපි ඒ තුවාලේ පිරිසිදු කරන එක තමයි අපි ඊළඟට කළ යුත්තේ. ඊළඟ අවස්ථාවකදී අපිට මොනාහරි අපි ඉතින් බොහොම සැලකිලිමත් වෙන්න ඕනේ ඊළඟ පැය කීපය. මොනාහරි ලොකු විස බීජයක් වගේ ගිහින් තියෙනවා නම් අපිට ඇඟේ උණ ඇති වෙන්නට පුළුවන්. එතකොට අපිට සමහරක් වෙලාවට හිරිවැටීමේ ගතියක් උණත් ඇති වෙන්න පුළුවන්. ඒ වගේ අවස්ථාවකදී නම් අපි ඊළඟට වහාම ක්‍රියාත්මක වෙන පරිදි වෛද්‍ය ප්‍රතිකාර සඳහා යා යුතුයි. එහෙම නැතුව එක පොඩි සරල තුවාලයක් නම් අපේ ශරීරයේ විසින්ම අපේ ශරීරයේ සිද්ධ වෙන පද්ධතීන් බොහෝමයක් හොඳයි නම් මම කලින් කතා කරනා වගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය බොහෝමයක් හොඳයි නම් ඒ වගේ කැපීම් තුවාල ශරීරයේ විසින්ම හොඳ කරගන්නවා. හැබැයි අවශ්‍ය වූ තැන්වලදී අපි කළ යුතු වැදගත්ම දේ තමයි නියමිත ආකාරයට වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීම. අපි ඊට අමතරව දැන් මේ සාමාන්‍ය සහ මම මේ අනුගමනය කරපු පියවරයන් අනුගමනය කරන්නට බැරි වෙලා, ඒ කියන්නේ යම් කිසි අවස්ථාවකදී අර අපිට ලේ ගැලීම නතර කරගන්න හැකියාවක් නැත්නම් විනාඩි 10කටත් වඩා වැඩි කාලයක් ලේ ගැලීම සිද්ධ වෙනවා නම් අපි ඒ වගේ අවස්ථාවකදී අනිවාර්යෙන් වෛද්‍ය උපකාර සඳහා වහාම යා යුතුයි. ඒ විතරක් නෙමෙයි යම් කිසි ඒ තුවාල කැපීමට ලක්වෙච්ච උපකරණය මලකඩ කාලා තියෙන දෙයක් නම් අපි ඒ අදාළ කරන වෛද්‍ය උපකාර අමතර වෛද්‍ය උපකාර සහ ඒ උපදෙස් ලබා ගත යුතුයි. ඒ කියන්නේ අපිට ටෙටනස් රිස්ක් එකක් තියෙනවා. ඒ නිසා අපි ඒවට අවශ්‍ය කරන එන්නත් ලබා ගැනීමත් අනිවාර්යෙන් කළ යුතු දෙයක්. ඉතින් මේ වගේ අවස්ථාවන්වලදී අපි නියමිත විදිහට පියවර ගත්තොත් අපිට ඒ කැපීමකදී සිද්ධ වෙන අනතුරු වලින් එන බලපෑම බොහෝමයක් දුරට අඩු කර ගන්නට පුළුවන්. ඊළඟට නිරෝෂි කිව්වා වගේ ඔය ලිස්සලා වැටීම තුළින් අපිට සිදුවෙන අස්තිබිදී හෝ එහෙමත් නැත්නම් මේ ආශ්‍රිතව සිද්ධ වෙන්න පුළුවන් අනතුරු වලින් වළක්ව ගන්න කොහොමද කියලා එක ගැන කතා කරොත් එහෙම කොයිම වෙලාවකදීවත් අපිට පැහැදිලිව අස්ති බිඳීමක් හෝ අපේ අපි කියන බොඩි අලයින්මන්ට් එක එහෙමත් නැත්නම් අපේ ශරීරයේ සාමාන්‍ය තිබෙන්නට ඕන තිබෙන්නට අවශ්‍ය විදිහට වඩා වෙනස් වෙලා තියෙනවා නම් ඔබට පේනවා නම් අත ඇඹරිලා තියෙනවා, එහෙමත් නැත්නම් යම්කිසි අස්තියක් එළියට පැනලා තියෙනවා, එහෙමත් නැත්නම් අස්තියක් හොඳටම බිඳිලා තියෙනවා කියලා පේනවා නම් ඒ කිසිම දෙයක් අපි යලි යථා තත්ත්වයට පත් කරනවා කියලා ආපහු හරවන්නවත් ඒ දෙක එකට එකතු කරන්නවත් එහෙම කිසිම දෙයකට ක්‍රියාමාර්ග ගත යුතු නැහැ. හැබැයි අපිට හැකියාවක් තියෙනවා නම් ඒ බිඳිලා ගියපු අත හෝ එහෙමත් නැත්නම් එයා වේදනාවක් පෙන්눔 කරන අත ශරීරයටම තියලා ඒ අත හෙලවෙන එක අඩු කරවන්න. එහෙමත් නැත්නම් අපි කියනවා ඉම්මොබිලයිස් කරලා තියන්න. අපිට ළඟ පාට තියෙන රෙදිපටි කෑල්ලකින් හරි වගේ වුණත් සමහරක් වෙලාවට ওই කකුල එහෙම වෙන අනතුරු වලට අපි කුඩයක් වුණත් පාවිච්චි කරනවා. ඒ වගේ දෙයක් භාවිතා කරලා අපිට පුළුවන් නම් ඒ බිඳිලා තියෙන අස්ති ප්‍රදේශය තවදුරටත් බිඳින එක වළක්වගෙන ඒක චලනය වෙන එක වළක්ව ගන්න, ඉම්මොබිලයිස් කරලා තියාගන්න. ඒක තමයි අපි ප්‍රථමාධාර ලබා දීමේදී සැලකිලිමත් විය යුතු ප්‍රධානම කාර්ය වෙන්නේ. එහෙම නැතුව අස්ති බිඳලා තියෙන තැන නැවත අපිට පුළුවන් හදන්න කියලා හදන්න යන එක නොවේ. එතකොට නිරෝෂි මම ඒ කතා කරේ පැහැදිලිවම අපිට විශාල වශයෙන් අස්ති බිඳීමක් පෙනෙන්නට තිබෙන අවස්ථාවකදී. හැබැයි ඔබ සැක කරනවා නම් අස්ති බිඳීමක් වෙලා තිබෙන්නට හැකි, හැබැයි ඔබට තාමත් ඒකට පෙනෙන්නට ලක්ෂණයක් නැතිනම් අපි වෛද්‍ය උපකාර සඳහා යනතෙක් අපිට කරන්නට පුළුවන් ප්‍රථමාධාර තමයි අයිස් තියෙනවා නම් අපිට අයිස් ඒ අදාළ ප්‍රදේශයේ ආශ්‍රයෙන් තියන්නට පුළුවන් අපිට විනාඩි 15ක 20ක විතර කාලයක්. හැබැයි අයිස් කැට හැම මතු පිට තබන එක නෙමෙයි මම මෙතනදී කියන්නේ. අපි කළ යුත්තේ රෙදි කැබැල්ලක් වගේ දෙයක් අරගෙන එයට අයිස් තබලා ඒ හා සමග අපිට ශරීරයේ මතු පිට එහෙමත් නැත්නම් අපි අස්ති බිඳීමක් වෙලා තියෙනවා යයි සැක කරන තැන මතු පිටින් තියන්න පුළුවන්. හැකියාවක් තියෙනවා නම් ඒ බිඳිච්ච ස්ථානය ශරීරයේ අපේ හදවත මට්ටමට වඩා ඉහළට ගන්න. මොකද යම් කිසි හෝ රුධිර වහනයක් සිද්ධ වෙනවා නම් ඒ තැනින් අපිට ඒ අවම කරගන්න පුළුවන්. ඒ වගේම තවත් වැදගත් කාරණාවක් තමයි අස්ති බිඳීමක් කියලා සැක කරන හැම අවස්ථාවකදීම වෛද්‍ය උපදෙස් කෙරෙහි යන තෙක් පුළුවන් නම් කෑමෙන් සහ බීමෙන් වැළකීලා ඉන්නට ඕනේ. මොකද යම්කිසි අවස්ථාවකදී අපිට සමහරක් වෙලාවට වෛද්‍යවරයා හදිසි ශල්‍ය කර්මයකට අපි යොමු කරන්නට පුළුවන්. එතකොට එවැනි අවස්ථාවකදී අපි කෑමෙන් හෝ වීමෙන් වැළකීලා සිටින එක ඉතින් වැදගත් වෙනවා. මොකද නැත්තම් අපිට අපේ ශල්‍ය කර්මය ප්‍රමාද කරන්නට වෙනවා. එතකොට එතනින් වෙන්න පුළුවන් තවත් බලපෑම වැඩි වෙන නිසා. ඔය විදිහට තමයි අපිට ප්‍රධාන වශයෙන්ම අස්ති බිඳීමක් හෝ කියලා අපිට පෙනෙන අවස්ථාවකදී, එමත් නැත්නම් අස්ති බිඳීමක් කියලා අපි සැක කරන අවස්ථාවකදී අපිට අනුගමනය කරන්නට පුළුවන් ආරක්ෂිත ප්‍රථමාධාර වෙන්නේ.
අවසාන වශයෙන් අපි දැනගන්න කැමති ගෙදරක ප්‍රථමාධාර පෙට්ටියක් තිබීමේ වැදගත්කම, ඒ වගේම කොහොමද ඒ සකස් කරගන්නේ, බොහෝ විට අපිට වෙළඳ සැලකින් දැන් ඒ මිලදී ගන්න පුළුවන්, නමුත් මොනවද එහි අනිවාර්යයෙන්ම ගැබ් වෙලා තියෙන්න ඕනේ කියන එක අපි දැනගත යුතු දෙයක්. මොකද ප්‍රථමාධාර පෙට්ටියක් ගෙදරදීද ඒ වගේම තමන් රැකියා කරන ස්ථානයේද තිබීම ඉතාමත්ම වැදගත් දෙයක්. ඉතින් අපි මේ පිළිබඳව අපි දැනුවත් කරමු.
ඔව් නිරෝෂි, ඒකත් බොහෝම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම අපි ප්‍රථමාධාර පෙට්ටියක අපි සතුව ප්‍රථමාධාර පෙට්ටියක් තියෙන එක ඇත්තටම ගොඩාක් වැදගත් දෙයක්. මොකද එතකොට හදිසි අවශ්‍යතාවයකදී හදිසි අනතුරකදී අපිට වහා ඉක්මනින්ම ක්‍රියාත්මක වෙන්නට පුළුවන්, ඒ වගේම ඒ වගේ ඇති වෙන්නට පුළුවන් අනතුරු අවම කරගන්න පුළුවන්. ඉතින් ප්‍රථමාධාර පෙට්ටියකට අපි අපේ මූලිකවම අපි සතුව යුතු උපාංග කියලා කිව්වොත් එහෙම අපිට පුළුවන් නම් අපිට ෆාමසියකින් ලබා ගන්න ජීවාණුහරණය කරපු ගෝස් කැබලි, එතකොට කොටන් කැබලි, එතකොට අදාළ කරන විදිහට ප්ලාස්ටර්ස්, එහෙමත් නැත්නම් පොඩි පොඩි ප්ලාස්ටර් ස්ට්‍රිප්ස් වෙන්න පුළුවන්, නැත්නම් ප්ලාස්ටර් රෝල්ස් වෙන්න පුළුවන්. අපිට නෝමල් සේලයින් වගේ බෝතලයක් තියාගන්න පුළුවන් නම්, එතකොට තුවාලයකදී වගේ අපිට තුවාල පිටිසිදු කරගන්නට පාවිච්චි කරන්නට පුළුවන් බෙටඩින්, එහෙමත් නැත්නම් ඩෙටෝල් වගේ දේවල්. එතකොට අපිට ප්‍රථමාධාර පෙට්ටියේ තවත් වැදගත් දෙයක් තමයි ඇත්තටම කතුරක් එහෙම තියාගන්න එක. හදිසි අවශ්‍යතාවයකදී භාවිතයට ගන්නට පුළුවන් වෙන්නට අපිට පිටිසිදු ග්ලව්ස් තියාගන්න එකත් බොහොම වැදගත් මම දකින විදිහට. ඊට අමතරව බෙහෙත් වර්ග ගැන සඳහන් කළොත් එහෙම හදිසි උණකදී, එහෙමත් නැත්නම් ඔළුවේ කැක්කුමකදී, කැක්කුමකදී වගේ අපිට භාවිතා කරන්නට පුළුවන් වෙන ආකාරයට පැරසිටමෝල් වෙන්නට පුළුවන්, එතකොට ආලේප කරන්නට පුළුවන් වේදනානාශක බාම් වර්ග වෙන්නට පුළුවන්, එතකොට මොනවාද ඔය වමන යන සහ එතකොට මලබද්ධය වගේ තත්ත්වයන්වලදී අපිට භාවිතා කරන්න පුළුවන් ORS solutions, එහෙමත් නැත්නම් අපි කියන ජීවනී වර්ග කියලා ඒ වගේ දෙයක් අපේ ප්‍රථමාධාර පෙට්ටිය අපි තියාගෙන ඉන්න එක මම හිතන විදිහට බොහෝමයක් වැදගත් වෙනවා. ඊට අමතරව අයිස් තියෙන එක ගැන මම ගොඩක් වෙලාවකදී ඕගොල්ලන්ට එක කතා කරා. එතකොට අයිස් තියාගන්න අපිට එක පහසුම එකක් තමයි අපිට දැන් මිලදී ගන්න පුළුවන් හොට් ඇන්ඩ් කෝල්ඩ් පැක්ස් කියලා තියෙනවා. ඒ කියන්නේ අවශ්‍ය මොහොතකදී ඔබට පුළුවන් ඒක උණු වතුර භාජනයකට දාලා හොට් පැක් එකක් විදිහටත්, එහෙමත් නැත්නම් ශීතකරණයේ තියලා ඒක අයිස් පැක් එකක් විදිහටත් පාවිච්චි කරන්න. ඉතින් කැක්කුම් වලදී වෙන්න පුළුවන්, එහෙමත් නැත්නම් ඔයගලන්ට අස්තිමය අස්ති බිඳීමක කදී වගේ වෙන්නට පුළුවන්, එහෙමත් නැත්නම් හෙඩ් ඉන්ජරි එකක් ඔළුව කොයි හරි වැදීමකදී වෙන්නට පුළුවන්, කැපීමකදී වෙන්නට පුළුවන්. අපිට ඒ වගේ ආකාරයට නියමිත විදිහට ඒ අයිස් භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව බෑන්ඩේජ් එක, ඉලාස්ටික් බෑන්ඩේජ් වගේ දේවල් අපි සතුව තියෙනවා නම් ඒකත් අපිට බොහොමයක් උපකාර වෙනවා. ඊට අමතරව අපිට පුළුවන් නම් දැන් අපිට තියෙනවා ඔය ස්ප්‍රේස් වර්ග එහෙම ගන්න, වේදනානාශක ස්ප්‍රේස්, ඒ වගේ බාම්ස්, ඒ වගේ දේවල් තියාගන්න එකත් මම දකින විදිහට බොහොමයක් උපකාර වෙනවා අපි සතුව අපිට තියාගන්න පුළුවන් නම්. ඊටත් අමතරව තවත් පිරිසිදු කරගන්නට නිබ ඒක නම් ප්‍රථමාධාර පෙට්ටියටත් වඩා මම නම් ගොඩක් කැමතියි. අපේ හෑන්ඩ් බෑග් එකේ හරි අපි එහා මෙහා යන තැනකදීත් ඒක අපි තුල තියාගන්න පුළුවන් නම් අපි මම හිතන්නේ කොවිඩ් කාලේ නම් අපි හැමෝම ගාව ඒක තිබුණා. දැන් ගොඩක් අයට ඒක අමතක වෙලා තියෙනවා. හෑන්ඩ් සැනිටයිසර් එකක්, සැනිටයිසර් බෝතලයක් අපි සතුව තියාගන්න එක බොහොමයක් වැදගත් වෙනවා. මොකද ප්‍රථමාධාරයක් දීමට දුන්නට පස්සේ හෝ දීමෙන් පසුව අපි අපේ අත අත් දෙක පිරිසිදු කරගන්න එක බොහොමයක් වටිනවා. එතකොට ඒ වගේ වෙලාවවලදී අපිට හොයන්න බෑ ටැප් එකක් කොහෙද තියෙන්නේ, සබන් කෑල්ලක් කොහෙද තියෙන්නේ කියලා. ඉතින් ඒ වගේ හදිසි අවස්ථාවකදී භාවිතා කිරීමට ගන්නට ඒ වගේ දේවල් තිබීමත් මම දකිනවා බොහොම වැදගත් දෙයක් කියලා. ඊට අමතරව ප්‍රථමාධාර ලබා ගැනීම සම්බන්ධයෙන් ඒ අපි ප්‍රථමාධාර පිළිබඳව ලබා ගන්න පුහුණුව ගැනත් පොඩි දෙයක් මතක් කරන්න කැමතියි නිරෝෂි. ඉතින් ප්‍රථමාධාර කියන එක එකපාරක් ප්‍රථමාධාර ගැන පුහුණුව කියන එක එකපාරක් ලබාගෙන එතනින් එහාට ඉවරයි කියන එකක් නැහැ. ප්‍රථමාධාර පුහුණුවක් ඔබ ලබාගෙන තිබෙනවා නම් එය නැවත නැවත ඔබ අප්ඩේට් කරගන්න ඕනේ. එහෙමත් නැත්නම් ඔයා ලබාගත් දැනුම යාවත් කාලීන කරගන්න ඕනේ. මොකද අලුතෙන් දේවල් හොයාගෙන තියෙන්න පුළුවන්, අලුත් ක්‍රම ඉදිරිපත් වෙලා තියෙන්නට පුළුවන්, අපි සමහරක් වෙලාවට පරණ භාවිතා කරපු ක්‍රම යල්පැන ගිහිල්ලා තියෙන්න පුළුවන්. එතකොට අපි කියනවා යාවත් කාලීන කරගන්නට ඕනේ, එහෙමත් නැත්නම් අප්ඩේට් කරගන්නට ඕනේ කියලා. ඒ නිසා ඔබ ප්‍රථමාධාර පිළිබඳව දැනටමත් දන්නවා නම්, ඉගෙනගෙන තිබෙනවා නම්, හැබැයි නුදුරු කාලයකදී ඒ පිළිබඳව ඔබ යාවත් කාලීන කරගෙන නැත්නම්, ඔබේ දැනුම යාවත් කාලීන කරගෙන නැත්නම්, ඒ දැනුමත් යාවත් කාලීන කරගන්න එකත් බොහොමයක් වටින දෙයක් කියලා මම කියන්නත් කැමති නිරෝෂි. ඉතින් මම හිතනවා මේ දැනුමත් එක්ක මේ ලබාගත් දේවලුත් එක්ක අපිට ගොඩක් සැලකිලිමත්ව සහ නිවැරදි ආකාරයට ඒ හදිසි අනතුරු අවස්ථාවන් වලදී ඒ වගේ අවස්ථාවන් වලට මුහුණ පාන්නත් පුළුවන්, සහ අපි කළ යුතු දේවල් ගැන අපිට අපේ දැනුම වර්ධනය කරගන්නත් පුළුවන් කියලා, සහ මේක නිවැරදි ආකාරයෙන් උපකාරී වෙයි, ඒක උපකාරී කරගනී කියලත් මම බලාපොරොත්තු වෙනවා නිරෝෂි.
අපි බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා උමන්දා ගණේගොඩ මහත්මියට අපිත් එක්ක සම්බන්ධ වුණාට.
Billy.
චන්නභූමියේ වැඩසටහන තුළින් පසුගිය සතියක අපි කතා බහ කළා නවසීලන්තය තුළ වාහනයක් මිලදී ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවද කියලා. විශාල ප්‍රතිචාරයක් අපිට ඒ සඳහා ලැබුණා. අපි වහගෙන ඉන්න බොහෝ දිනකින් විශේෂයෙන් ලංකාවේ සිට නවසීලන්තයට මෑතකදී පැමිණි අයගින්.
ඔව් කමිල, ඒක නිසාම අපි හිතුවා අදත් යම් ඉඩක් වෙන් කරගන්න ඒ පිළිබඳව කතා බහ කරන්න. අපිට තවත් බොහෝ දේ තියෙනවා මේ පිළිබඳව කතා බහ කරන්න. ඉතින් අදත් අපි වැඩසටහනට අපි සම්බන්ධ කරගත්ත ඒ පිළිබඳව කතා කරන්න සේල්ස් ඇන්ඩ් මාකටිං මැනේජර් ස්ටර්ලින් ජපාන් න්‍යූසිලන්ඩ් ලිමිටඩ් හි මලින් ෆර්නැන්ඩෝ. මලින්, වාහනයක ඉන්ධන වර්ග පෙට්‍රල්, ඩීසල්, හයිබ්‍රිඩ්, ඉලෙක්ට්‍රික් විදිහට තියෙනවනේ. මෙහිදී වාහනයක් මේ අනුව තෝරා ගැනීමේදී සැලකිලිමත් විය යුතු කරුණු මොනවාද?
ඕනි රෝෂි, හරි වැදගත් ප්‍රශ්නයක් ඒක. අපි වාහනයක් තෝරා ගැනීමේදී වාහනේ ඉන්ධන වර්ගය අපි තෝරා ගන්නේ කොහොමද කියන එක. ඒතර මේ අතුරින් ගත්තෙන් පස්සේ චොයිස් එකක් තියෙනවා නිරෝෂි. අපිට තෝරා ගන්න පුළුවන් අපි ගන්න පෙට්‍රල් වාහනයක්ද, ඩීසල් වාහනයක්ද, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක්ද, නෝමල් හයිබ්‍රිඩ් කාර් එකක්ද, ෆුල් ඉලෙක්ට්‍රික් වාහනයක්ද කියන දේ තීරණය කරන්න වෙනවා. මේකෙදි වැදගත්ම දේ තමයි නිරෝෂි, අපි අපේ පොකට් එකට, අපේ බජට් එකට ගැළපෙන විදිහට අපි වාහනය තෝරා ගන්න ඕනේ. එතකොට වැඩිම බලපාන්නේ ෆෝල් ඉකොනොමි එක. ධාවනය කරන වාහනේ පදවන්න අපිට මාසෙකට, සතියකට, දවසකට කොච්චර වියදමක් දරන්න වෙනවද කියන දේ මත තමයි අපි මේ තීරණය ගන්න ඕනේ. ඒකෙදි නිරෝෂි අපි අනිවාර්යයෙන්ම නිතර දෙවේලේ දවස ගානේ අපි වැඩි දුරක් ධාවනය කරනවා නම්, ලොකු දුර ගමනක් අපිට යන්න තියෙනවා නම්, දවස ගානේ රාජකාරියට, පාසලට, රැකියා ස්ථානයට යනවා නම් අපි අනිවාර්යයෙන්ම ෆෝල් ඉකොනොමි වාහනයක් බැලිය යුතු වෙනවා. ඒ අනුව ගත්තොත් එහෙම හයිබ්‍රිඩ් වාහනයක්, ප්ලග්ඉන් හයිබ්‍රිඩ් වාහනයක් වගේ එකක් ගන්න එක අපේ පොකට් එකට, අපේ වියදමට ලොකු උදව්වක් වෙන්න පුළුවන්. නමුත් අපි පෙට්‍රල් වාහනයක් ගත්තොත් එහෙම පෙට්‍රල් වල මිල ඉතා අධිකයි. පෙට්‍රල් කන්සම්ෂන් එක ගොඩක් අධිකයි. එතකොට අපේ වියදම ගොඩක් වැඩි වෙනවා. නමුත් පෙට්‍රල් වාහනයක මිල අපේ ආයෝජනය කරන amount එක අඩුයි. මොකද පෙට්‍රල් වාහනයක මිල සාමාන්‍ය හයිබ්‍රිඩ් වාහනයකට වඩා මිලින් අඩුයි. එහෙනම් අපි මුලදි දරන වෙන වියදම අඩු වුණාට දහවනේදී අපිට දවස ගානේ සතිය ගානේ මාස ගානේ වියදමක් කරන්න වෙන ගාන වැඩි. නමුත් අපි හයිබ්‍රිඩ් වාහනයක් ගත්තොත් එහෙම අපිට මුලින් ලොකු ගාණක් වියදම් කරන්න වෙනවා පෙට්‍රල් එකට සාපේක්ෂව. නමුත් එදිනදා ජීවිතයේදී දවස ගානේ අපි පාවිච්චි කරන ඉන්ධන වලට යන මිල අඩුයි. ඒ වගේම තමයි ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක් ගත්තොත් එහෙම ඊටත් වඩා මිල අධිකයි. ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක මිල පෙට්‍රල් වාහනයකටත් නෝමල් හයිබ්‍රිඩ් එකකට වඩා මිල අධිකයි. හැබැයි අපේ දහවනේට යන වියදම නෝමල් හයිබ්‍රිඩ් එකකට වඩා අවමයි. හැබැයි ඒ වගේම තමයි ෆුල් ඉලෙක්ට්‍රික් එකකට ගියොත් එහෙම අපේ ආයෝජනේ ගොඩක්ම වැඩි. ඉනිෂියල් ඉන්වෙස්ට්මන්ට් එක ගොඩක් වැඩි. මොකද ෆුල් ඉලෙක්ට්‍රික් වාහනයක මිල ඉතා අධිකයි. හැබැයි අපිට දවස ගානේ වෙන වියදම ගොඩක් අඩුයි. එතකොට මේවල නිරෝෂි තවත් දෙයක් තියෙනවා. හොඳ පැති නරක පැති දෙකක් තියෙන එකක් තමයි අපි ප්ලග්ඉන් හයිබ්‍රිඩ් එකක් ගත්තොත් අපි නිතරම චාර්ජ් කරන්න ඕනේ. අපි දුර ගාමනයක් කරනවා නම් අපි දුර ට්‍රිප් එකක් වගේ යනවා නම් අපිට අතරමඟදී චාර්ජ් කරන්නත් වෙන අවස්ථා තියෙනවා. ඒතර අපිට කොහොමද ඒව ටික කල්පනා කරන්නේ කරගන්න කියලා බලන්නත් ඕනේ. නමුත් අපේ මේ රටට අලුතෙන් එන කාණ්ඩයක් එහෙම ගත්තොත් එහෙම ගොඩක් වෙලාවට වටින දේ තමයි හයිබ්‍රිඩ් වාහනයක් ගන්න පුළුවන් නම් තමන්ගේ වියදමට ගොඩක් සරිලනවා කියලා මට හිතන්න පුළුවන්. එහෙම බලලා තමයි නිරෝෂි අපි වාහනය තෝරා ගන්න ඕනේ.
මලින් ඇත්තටම නවසිලන්තය කියලා කිව්වහම කාලගුණය හරිම වැදගත්. මොකද විවිධ කාලගුණ තත්ත්වයක් තමයි අපිට හැමතිස්සෙම දකින්න ලැබෙන්නේ. ඉතින් මේ නවසිලන්තයේ weather එක සහ road condition වගේ දේවල් වාහනයක් තෝරා ගැනීමේදී කොහොමද බලපාන්නේ?
ඕනිරෝෂි අපි දන්නවා නිරෝෂි කාලගුණය ගැන කතා කරද්දී නවසිලන්තයේ කාලගුණය තවත් සමහර රටවල් වල වගේ එක්ස්ට්‍රීම් වෙදර් කන්ඩිෂන්ස් මේ රටේ නැහැ. එහෙනම් අපි වාහනයක් ගැනීමේදී කාලගුණ තත්වයට ගැළපෙන විදිහට වාහනයක් ගැනීමේදී වැඩියෙන්ම හිතන්න අවශ්‍ය වෙන්නේ නැහැ. මොකද මේ රටේ කාලගුණය සාමාන්‍යයෙන් මැනේජබල් කලමනාකරණය කරගන්න පුළුවන් මට්ටමේ තියෙන රටක් නිසා. නමුත් සමහර රටවල් අපි දන්නවා අධික කාලගුණික තත්වයන් තියෙන නිසා හිම වැටෙනවා, හිම වලින් වැහිලා යනවා වාහන. එහෙනම් ඒ වගේ කල්පනා ගොඩක් කල්පනාකාරී වෙනවා. නමුත් මේ රටේ අපිට එහෙම දරුණු තත්වයක් නැහැ. ඒ වගේම තමයි නිරෝෂි සමහර වාහන ජපානයෙන් ගෙන්වන අලුත් වාහන තියෙනවා. රීෆ් කන්ඩිෂන් වෙහිකල්ස් තියෙනවා නිරෝෂි. වාහනේ ජපානයෙන් එනකොටම එන්නේ ස්නෝ ටයර්ස් එක්ක. එතකොට නමුත් ස්නෝ ටයර්ස් කියනක නවසිල්ලන්ත කාලගුණයේ තත්වයක් එක්ක සමහරලාට ගැලපෙන්නේ නැහැ. මොකද පෙට්‍රල් වියදම ඒකේ තියෙන ඝර්ෂණය වැඩි නිසා පෙට්‍රල් කන්සම්ෂන් එක වැඩි වෙන්න පුළුවන්. ඉතින් අලුතෙන් වාහනය මිලදී ගනිද්දී ඉම්පෝර්ටඩ් වෙහිකල් එකක් මිලදී ගනිද්දී අපි පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ ඒ වාහනේ තියෙන ටයර්ස් ස්නෝ ටයර්ස් කියලා. මොකද සමහර ජපානයේ පළාත් වලින් එන වාහනවල තියෙන්නේ ස්නෝ ටයර්ස්. ඒකට ඒක මේ රටේ කන්ඩිෂන් එකට බලපාන්නේ නැහැ. ඒ වගේම තමයි අනිත් එක තමයි වාහනයක් ගැනීමදී බලපාන්න ඕනේ ඔය කාලගුණ සම්බන්ධයෙන් කතා කරද්දී නිරෝෂි සීට්ස් ගැන මම චුට්ටක් කතා කරන්න කැමතියි. මොකද වාහනවල සීට්ස් ජාති ප්‍රධාන වශයෙන් කාරණා දෙකක් තියෙනවා. එකක් තමයි ලෙදර් සීට්ස් තියෙන වාහන තියෙනවා, ෆැබ්‍රික් සීට්ස් තියෙන වාහන තියෙනවා. එතකොට අපි ලෙදර් සීට්ස් ගනිද්දී ගොඩක් වෙලාවට පොඩි බබාල එහෙම ඉන්නව නම් පොඩි දරුවෝ ඉන්නව නම් ගොඩක් දෙනෙක් කැමති ලෙදර් සීට්ස් ගන්න. මොකද පරිස්සම් කරන්න ලේසි නිසා. හදිසියේ කුණු පැල්ලමක් එහෙම තිබ්බොත් එම පිහිදලා හෝදලා අයින් කරන්න ලේසි. නමුත් ෆැබ්‍රික් සීට්ස් පරිස්සම් කරන්න අමාරුයි පොඩි බබාල එහෙම ඉන්න පවුල් වලට. ඒ මොනා වුණත් සමහරවිට ලෙදර් සීට්ස් එම ගන්නේවා මට දැනිලා තියෙනවා. ඉතාමත් මුණුසුම් කාලවල අපිට වාහනයට දවල් වරුවේ නගින්නවත් බෑ. මොකද ඒ තරමට ලෙදර් සීට් එක රත් වෙලා ගිනියම් වෙලා තියෙනවා. ඒ වගේම තමයි උදේ පාන්දර සීතල කාලවලදී ලෙදර් සීට් එකක් ගත්තෙන් පස්සේ උදේට එකපාර ගිහලා වාහනේ ඉඳගන්න බෑ. අධික සීතලක් දැනෙනවා තමන්ගේ කකුල් වලට, පාද වලට ලෙදර් සීට්ස් හින්දා. ඉතින් ඕක ගැන පොඩ්ඩක් කල්පනාකාරී වෙන්න ඕනේ අපි කොහොමද මේක කළමනාකරණය කරගන්නේ කියලා. ෆැබ්‍රික් සීට්ස් ගත්තොත් එම ඔය උෂ්ණත්ව අධික උෂ්ණත්ව දෙකේදීම අධික සීතල තිබ්බත් අධික රස්න තිබ්බත් ෆැබ්‍රික් සීට්ස් වලදී වාහනේ ඉඳගනිද්දී මුලින් ඉඳගනිද්දී අපිට ලොකු ගැටලුවක් දැනෙන්නේ නැහැ. ඉතින් ඔය දේ තමයි අපිට සන්තං යන්තම් හිතන්න බලන්න තියෙන්නේ. වෙද පැටර්න් එකත් එක්ක වාහනය ගද්දී නවසිලන්තයේදී බලන්න තියෙන දේවල් ඒ හරහා අධික උෂ්ණත්ව අධික සීතල කාලගුණ නැති හින්දා වාහනය ගැනදී වැඩියෙන්මම කල්පනාකාරී විදු කරනක් මට දැනට කියන්න මතක් වෙන්නේ නැහැ.
මලින් low emission zone clean car discount වැනි නීතිමය වෙනස්කම් වාහනයක් තෝරා ගැනීමේදී සැලකිල්ලට ගන්න ආකාරය ගැන අපිට පොඩ්ඩක් පැහැදිලි කිරීමක් කරන්න පුළුවන්ද?
ඔනි රෝෂි, low emission zone සහ clean car concept කියන එක නවසීලන්ත රජයේ New Zealand Transport Agency එක ටිකක් බොහොම උනන්දුවෙන් ක්‍රියාත්මක කරන concept එකක් මේ රටේ. මේ රටේ ගියවුද මැදභාගයේ ඉඳන් මේ New Zealand Transport Agency එක adopt කරන එක ක්‍රමවේදයක් තමයි මේ රටට ගෙන්නන සියලුම වාහන Euro 5 standard එකට අනුමැතිය ලත් වාහන පමණයි මේ රටට import කරන්න දෙන්නේ සහ register කරන්න දෙන්නේ. ඒ Euro 5 standard එක කියලා කියන්නේ නිරෝෂී ඇත්තම ගිනවනම් carbon emission එක සම්බන්ධ දෙයක්. එතකොට මේ රටේ රජයක් සහ develop ගොඩක් countries අනුමත කරන ෆොලෝ කරන කන්සෙප්ට් එකක් තමයි යුරෝ 5 ස්ටෑන්ඩඩ් එක. ඒක ඇවිල්ලා රටේ පොලියුෂන් එක විස වායුන් කළමනාකරණය කරන්න ගන්න ප්‍රයත්නයක්. ඒක මේකෙදි ලොකුම බලපෑම එන්නේ නිරෝෂි අපි අලුතෙන් වාහනයක් ගන්න රෙජිස්ටර් නොකරපු වාහනයක් ගැනීමද තමයි මේක ගොඩක් දුරට බලපාන්නේ. මොකද ඒ වාහනේ කාබන් එමිෂන් එක මත රෙජිස්ට්‍රේෂන් එකට ගෙවන ෆී එක වෙනස් වෙනවා. එතකොට ලෝ කාබන් එමිෂන් වාහනයක් ගත්තොත් එහෙම රෙජිස්ටර් කරන්න යන වියදම අඩුයි. ඒ වගේම හයි කාබන් එමිෂන් වාහනයක් ගත්තොත් අපි හිතමු පෙට්‍රල් වාහනයක් හරි ඩීසල් වාහනයක් වගේ එකක් ගත්තොත් එම රෙජිස්ට්‍රේෂන් එකේදී ගෙවන්න වෙන මිල වැඩි. ඉතින් හිත මේක නිරෝෂි ගොඩක් දුරට බලපාන්නේ රෙජිස්ටර් නොකරපු වාහනයක් ගන්න අවස්ථාවල තමයි මේක බලපාන්නේ. ඒක රීකන්ඩිෂන් වාහනයක් වෙන්න පුළුවන්, බ්‍රෑන්ඩ් නිව් වාහනයක් වෙන්න පුළුවන්. හැබැයි එතනින් පස්සේ මිල තීරණය වුණාට පස්සේ සෙකන්ඩරි මාකට් එක අපි නැවත මේ වාහනේ විකුණද්දී ගණිද්දී බලපාන ප්‍රශ්නෙට ඕක බලපාන්නේ නැහැ. මොකද මිල තීරණය වෙලා තියෙන රෙජිස්ට්‍රේෂන් එක එකපාරක් හරි වෙලා තියෙන නිසා. ඉතින් සාමාන්‍යයෙන් මේක දැනගත යුතු දේ තමයි ලෝ කාබන් එමිෂන් වාහනයක් තියෙනවා නම් ඔබට ඒකට දරන්න වෙන ෆී එක රෙජිස්ට්‍රේෂන් ෆී එක අඩුයි. හැබැයි ඒ වගේම තමයි හයි කාබන් එමිෂන් වාහනයක් ගත්තොත් එම රෙජිස්ට්‍රේෂන් ෆී එක වැඩි. ඉතින් මේක ගොඩක් වෙලාට වාහන ඩීලර්ෂිප් එක වාහනේ ගන්න ස්ටෝ එක ෂොප් එකම මේක ඕගලන්ට වාහනේ මිල තීරණය කරන්නේ ඒ කාබන් ප්‍රතිශතය අනුව තමයි මේක තීරණය වෙන්නේ.
මලින් අපි දැන් ලෝ එමිෂන් සෝන් ක්ලීන් කාර් ඩිස්කවුන්ට් වැනි නීතිමය පිළිබඳව කතා බහ කරානේ. ඉතින් ඒ වගේම තමයි ඊළඟට වැදගත් වෙන එක තමයි වාහනයක් මිලදී ගැනීමේදී ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් කිරීම ගැන අපි දැනගන්න ඕනේ. ඉතින් මේ පිළිබඳව ඔබේ අදහස කුමක්ද කියන එක අපිට පැහැදිලි කිරීමක් කරනවාද?
ඔවුනි රෝෂි, ඇත්තටම කියනවා නම් වාහනයක් මිලදී ගනිද්දී ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකක් කරන එක ලොකු වැදගත්කමක් තියෙන දෙයක්. එතකොට මේක අපි දන්න අපි අඳුරන මෙකැනික් කෙනෙක් ත්‍රූ කරගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් සමහර ආයතන තියෙනවා මේවටම ප්‍රසිද්ධ AA ඔටෝමොබයිල් ඇටෝස් ඇසෝසියේෂන් හෝ VTNZ වගේ ආයතනත් මේවා ගනුදෙනුකරුවන් විසින් මේ සේවය සපයනවා. ඉතින් ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකක් කිරීමේදී වැදගත්කම තමයි නිරෝෂි අපිට දැනගන්න පුළුවන් අපි මේ ගෙවන මුදලට සරිලන වාහනයක්ද අපි මේ ගන්නෙ. අපි ගන්න වාහනේ මෙකැනිකල් කන්ඩිෂන් එක, ඉලෙක්ට්‍රිකල් කන්ඩිෂන් එක, වාහනේ තත්වය ප්‍රමිතියට අනුකූලද කියන දේ මෙෂර් කරන්න පුළුවන්. මොකද මේ නිරෝෂි අපි වාහනයක් ගන්නවා කියන සාමාන්‍ය ලොකු ආයෝජනයක්. හදිසියේවත් අපි ඒ වැනි ආයෝජනයක් කරලා අපිට ලැබෙන වාහනේ තත්වයෙන් අවම නම් නිසි තත්වේ නැත්තම් අපිට ඒකෙන් ලොකු අලාභයක් කරනවා. නිතර දෙවේලේ රෙපයර්ස් වලට වියදම් කරන්න සිද්ධ වුණොත් එහෙම. එතකොට නිරෝෂි මම කියන්න කැමති ප්‍රීපේස් ඉන්ස්පෙක්ෂන් එකකදී බලන දේවල් ප්‍රධාන වශයෙන්ම බලදේවල් වාහනේ මෙකැනිකල් හෙල්ත් එක බලනවා. ඔයිල් ලීක්ස් තියෙනවද, ගිය බොක්ස් එක හොඳයිද, බ්‍රේක් පද්ධතිය හොඳයිද, සස්පෙන්ෂන් හොඳට තියෙනවද, ඒ වගේ තත්ත්ව බලනවා. ඒ වගේම තමයි එක්ස්ටීරියර් කන්ඩිෂන් එකත් බලනවා. එන්ජින් එක වාහනේ වටේ මලකට පැල්ලම් තියෙනවද, තීන්ත ගිහිල්ලද, ඊට පස්සේ ඩැමේජස් තියෙනවද, ෆ්ලඩ් වලට ඉෆෙක්ට් වෙලාද, ගම් ඔතර වලට භාජනය වෙලා තියෙනවද, අන්න ඒ වගේ කාරණාත් බලනවා. ඊට අමතරව බලන දෙයක් තමයි ප්‍රී පර්චස් ඉන්ස්පෙක්ෂන් එකේ මේ වාහනේ පාරේ ධාවණයට සුදුසුද කියන දේ. වොරන්ටි ඔෆ් ෆිට්නස් එක හරියට කෙරිලා තියෙනවද, ටයර්ස් වල ප්‍රමිතිය කොහොමද, එතකොට ඒ වගේම විදුලි ලාම්පු හොඳට වැඩ කරනවද, සිග්නල් ලයිට්ස්, බ්‍රේක් ලයිට්ස්, හෙඩ් ලයිට්ස් ඒව හොඳට වැඩ කරනවද කියන දේ බලනවා. ඒ වගේ මුළු වාහනේ සියලුම අංගෝපාංග හොඳ තත්ත්ව පරීක්ෂාවට ලක් වෙනවා. ඒ වගේම තමයි නිරෝෂි මේම දෙයක් කරාට පස්සේ අපි දන්නවා අපි ගන්න වාහනේ ප්‍රමිතිය මොකද්ද තත්ත්වය මොකද්ද කියලා අපි දන්නවා. එතකොට අපිට මේක විකුණන කෙනත් එක්ක ඒ ගන්න අපි ගන්න ඩීලර්ෂිප් එකකින් වෙන්න පුළුවන් අපි ගන්න පෞද්ගලික සෙලර් කෙනෙක්ගෙන් වෙන්න පුළුවන් නමුත් අපිට ප්‍රයිස් එක නෙගෝෂියේට් කිරීමේ හැකියාව අපි දන්නවා. ඒත් අපි දන්නවා මේක ගත්ත ගමන් ඉමීඩියට්ලි ටයර්ස් මාරු කරන්න වෙනවද බැටරි එක මාරු කරන්න වෙනවද බ්‍රේක් පෑඩ්ස් මාරු කරන්න වෙනවද කියන දේ අපිට දැනගන්න ලැබෙනවා. ඒ අනුව අපිට මිල හොඳට නෙගෝෂියේට් කිරීමේ හැකියාව අපිට ලැබෙනවා. සාමාන්‍ය නිරෝෂි මම තව එක දෙයක් කියන්න කැමති දැන් මේ වැනි ප්‍රී පර්චේස් ඉන්ස්පෙක්ෂන් එකක් කරද්දී දැන් AA හරි VTNC වගේ ආයතනයක් සාමාන්‍යයෙන් ඩොලර් 180ක් ඩොලර් 200ක් විතර මුදලක් අය කරනවා. නමුත් අපි දන්න හිතවත් මිකැනික් කෙනෙක් වගේ කරුදම ගොඩක් වෙලාවට මේ වගේ ඉන්ස්පෙක්ෂන් එකක් කරන්න ඩොලර් 100 150 අතර ගාණක් යනවා. නමුත් ඒක වටිනවා කියලා මට කියන්න කැමති මොකද ලොකු ආයෝජනයක් නිසා අපි ගන්න වාහනේ තත්ත්ව පරීක්ෂාව කරගන්න එක ඉතාමත්ම වටින දෙයක් කියලා මම කියන්න කැමතියි.
මලින් ගොඩක් අයගේ ප්‍රශ්නයක් මේක අපිට යොමු කරලා තිබ්බා. ඉතින් අපි හිතුවා ඔබෙන් අහන්න ඕනේ කියලා. වාහනයක් මිලදී ගැනීමේදී නවසීලන්තයේදී වාහන වෙන්දේසියකට යාම හොඳ විකල්පයක්ද කියන එක, එහි ආරක්ෂාව කොතරම් විශ්වාසදායකද කියන එක අහලා තිබ්බා. ඉතින් මම හිතන්නේ ඔබ තමයි හොඳම කෙනා මේකට පිළිතුරු ලබා දෙන්න.
ඕනි රෝෂි, ඇත්තම කිව්වොත් එහෙම වාහන වෙන්දේසි වාහන ඔක්ෂන් නිව්සීලන්ඩ් වල තියෙනවා. ප්‍රසිද්ධ ආයතන තියෙනවා ඔක්ෂන්ස් රන් කරන. හැබැයි මම මගේ පෞද්ගලික මතය මම කියන්න කැමතියි සාමාන්‍යයෙන් වාහන ඔක්ෂන් එකකින් වාහන මිලදී ගැනීම ගොඩක්ම වටින්නේ ව්‍යාපාරයක් හැටියට, හරි සුළු ව්‍යාපාරයක් හැටියට වාහන බිස්නස් එකේ යෙදෙන කෙනෙකුට ඒක අනුමත කරන්න පුළුවන්, ඒක ලාභදායි වෙන්න පුළුවන් කියලා. සාමාන්‍ය වාහන පිළිබඳ හොඳ දැනුමක් තියෙන කෙනෙකුට, වාහන බයින් ඇන් සෙලින් කරන කෙනෙකුට ඒකේ ප්‍රතිලාභයක් තියෙන්න පුළුවන්. නමුත් මට හිතනවා ගොඩක් වෙලාවට සාමාන්‍ය කෙනෙකුට වාහන පිළිබඳ වැඩිම දැනුමක් නැති ව්‍යාපාරයක් වශයෙන් වාහනයක් නොගන්න කෙනෙකුට මට හිතෙන්නේ ඔප්ෂන් එකකට වඩා හොඳයි විශ්වාසවන්ත තැනකින් හෝ විශ්වාසවන්ත ප්‍රයිවට් සෙලර් කෙනකින් හරි විශ්වාසවන්ත ඩීලර්ෂිප් එකකින් හරි වාහන ඒජන්ට් කෙනෙක්ගෙන් හරි වාහනය මිලදී ගන්න එක සුදුසුයි කියලා මට හිතෙනවා. මොකද නිරෝෂි ඔක්ෂන් එකකින් වාහන ගැනීමේදී වාහන ගොඩාක් තියෙනවා. එතන වාහනවල කන්ඩිෂන් එක 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 තත්ත්වේ වාහන ඔක්ෂන් එකට එනවා. හොඳ තත්ත්වේවත් එනවා, අවම තත්ත්වේවත් එනවා. එතකොට ඒක ලොකු සිලෙක්ෂන් එකක් තියෙන එක ලොකු ප්‍රතිලාභයක්. හැබැයි වගේ තමයි මිලත් ඉතාම අඩුවෙන් ගන්නත් පුළුවන්. මොකද වෙන්දේසි ක්‍රමයට තමයි මිල තීරණය වෙන්නේ. හැබැයි අපිට හොඳ දැනුමක් තියෙනවනේ අපි තෝරා ගන්න වාහනේ මොකද්ද මෙකැනිකලි වාහනේ පිළිබඳ හොඳ දැනුමක් තියෙන්න ඕනේ. ත්‍රොක්ෂන් එකෙන් ගන්න එක අධික ලාභ සහිත දෙයක්. මොකද අවම මිලට ගන්න පුළුවන් හැකියාව වෙනවා. හැබැයි වගේම තමයි අවදානමත් වැඩි. ප්‍රතිලාභේ වැඩි වගේම තමයි අවදානමත් වැඩි. ඉතින් ඒ නිසා මට හිතෙන්නේ ඔක්ෂන් කියන ක්‍රමය වැඩියෙන්ම බලපාන්නේ සහ වැදගත් වෙන්නේ සුළු හා මධ්‍ය පරිමාණ වශයෙන් වාහන සම්බන්ධයෙන් බිස්නස් කරන කෙනෙකුට හොඳයි. අමතර රැකියාවක් හැටියට හරි කමක් නැහැ, පාර්ට් ටයිම් ජොබ් එකක් හැටියට හරි කමක් නැහැ, අමතර ආදමක් ලබා ගැනීමත් තමයි වාහන කරන කෙනෙකුට හොඳයි. නමුත් ඉන්ඩිවිජුවල් කෙනෙකුට රිටේල් වාහනයක් ගන්න කෙනෙකුට මට හිතෙන්නේ ඔක්ෂන් ක්‍රමයට වඩා විශ්වාසවන්ත තැනකින් කාර් ඩීලර්ෂිප් එකකින් වාහනයක් හොඳට තෝරලා බේරලා ගන්න එක ඊට වඩා ප්‍රතිලාභදායි වෙන්න පුළුවන් කියලා මට හිතෙනවා.
බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා මලින්. ඉතින් අද දවසේදී අපේ මේ කතා බහට එකතු වුණේ සේල්ස් ඇන්ඩ් මාකටිං මැනේජර් ස්ටර්ලිං ජපෑන් නිව්සීලන්ඩ් ලිමිටෙඩ් හි මලින් ෆර්නෑන්ඩෝ.
ra
අද දිනට සමුගන්න වෙලාව ඇවිල්ලා. අපි හිතනවා අද අපේ වැඩසටහනෙන් ඔබට හරවත් දෙයක් ලැබුණා කියලා.
ලබන සතියේ සුන්දර පදාදා දිනේ අපේනවා ඔබේ ආලින්දයට. එනම් ගිහිල්ලා ඉන්නම් ඔබ සමට සුවදායක රාත්‍රියක්.
Streaming now on planetaudio.org.nz.
If you're a new immigrant to New Zealand and want some helpful information about living and thriving in this country, go to the Kiwi Way on planetaudio.org.nz. It contains helpful information in your language and will be able to answer some of the questions you have on important topics such as education, finding a home, and healthcare. You can find the Kiwi Way by visiting planetaudio.org.nz. Click Connections, then select your language from the menu to learn more about the Kiwi Way.
វិជ្ជាសំឡេងខ្មែរប្រចាំទីក្រុងអូកលែន
សូមបងប្អូនអញ្ជើញបាទស្ដាប់វិជ្ជាសំឡេងខ្មែរជារៀងរាល់ថ្ងៃអង្គារនៅម៉ោង 2:10 នាទីរសៀលដល់ម៉ោង 2:15 នាទីនិងថ្ងៃព្រហស្បតិ៍ពីម៉ោង 11:35 នាទីដល់ម៉ោង 1:30 នាទី
វិជ្ជាសំឡេងខ្មែរនាំមកនៅព័ត៌មានជាតិនិងអន្តរជាតិអមដោយបទចម្រៀងពីរោះព្រោះបើសិនបើលោកអ្នកខកខានសូមអញ្ជើញបើកតាមអ៊ីនធឺណិត www.planetaudio.org.nz សំឡេងខ្មែរ
វិទ្យុសំឡេងខ្មែរប្រចាំទីក្រុងអូក្លែន
Would you like to know more about your own self, your surroundings, and the universe? Are you interested in becoming the master of your own future? Tune into 104.6 Planet FM every Monday to Friday from 1:35 p.m. and listen to Radio Buddhist Youth Association Chinese podcast. Also, if you're interested in Buddhism, there are books in both Chinese and English, free. Please write to us at the Buddhist Youth Association, P.O. Box 82146, Highland Park, Harwick. Take charge.And don't miss this great opportunity.
Listen for an hour of Janmabhoomi in Sinhalese at the same time next week. And if you'd like to listen to other Sinhalese programs on Planet FM, go to our website, planetaudio.org.nz, and click Language Sinhalese. Bridge fans, get ready. The Bridge Zone is produced at Free FM in Hamilton and is a program by and for bridge lovers. And it's on air in a few minutes.
Wild beaches,
a number of restaurants.
I love cycling around the waterfront.
Seeing the sea and knowing that it's full of dolphins and whales.
I go tramping every weekend.
Loving Auckland.
There's always something interesting, something new to find.
The harbour is absolutely amazing.
Something's always happening.
Our diversity.
The amazing views.
And the libraries.
Good weather, good people.
And it has great coffee.
I find it really hard.To think of what's missing in Auckland.
planetaudio.org.nz
E mohi ana koe ki te kōrero Māori.
Taringa is a bilingual program produced by Te Wānanga o Aotearoa, exploring a range of concepts in English and Te Reo Māori. You can hear Taringa on 104.6 Planet FM every Friday at 3:50 p.m.And to catch up on more episodes or to find out more about the program, visit Te Wānanga o Aotearoa website, twoa.ac.nz, and search Taringa. Me ako tahi tātou. Let's learn together. Everybody, kani kani move that body, kani kani move that body.